සිකෝණීය සදාපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් වහන්සේයි සම්මා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ හැම දිනම දැන් සූදානම් වෙන්නේ විරුත්තුනා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ යන කම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් පිට ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනම බොහෝ වමනාවෙන් තමන්ගේ සිත නොයෙක් නොයෙක් කරුණු වල පුරන්නට නොදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්තුනි, ඇයි අපි ඒ තරම් වමනාවෙන් කොනකම නිධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ? ඒ වෙන කිසිවක් නිසා නෙවේ. පින්තුනි, මේ සසර පවතින දුක් ස්වභාවය නිසා. මේ සසර ඇති දුක් සහගත බව අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝතරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ සසර දුක් නැති කරන ප්‍රතිපදාව දේශනා කරනකොට ඒ ධර්මයේ අහලා ඒ තුලින් ඇති වෙන අවබෝධයෙන් තමයි සසර ගම නැති කරන දෙයක් නැති කරලා මේ සත්‍යයෙන් නිවා කරන්නේ නිවා කරගන්න අපිට ලැබෙනවා. ඉතින් අපෝ මොමුණාවෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ විතරයි ඒ ආශ්‍රව ධර්ම දුරුවෙන් ගිහි අවබෝධය අපිට ඇති වෙන්නේ. ඉතින් මේ සසර දුක අවසන් කරන සද්ධර්මයේ අවබෝධය ලබා ගැනීමට තියෙන එකම උපාය තමයි සද්ධර්ම ශ්‍රවණය. මොකද සද්ධර්ම ශ්‍රවණයෙන් පස්සේ තමයි යෝනිසෝ මනසිකාරයේ ධර්මාන්තර ප්‍රතිපත්ති කියන මේ ධර්මතා ගොඩනැගෙන්නේ. ඒ නිසා නිවන් දකින ක්‍රමේ ප්‍රථම අංගය තමයි කල්‍යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියන ධර්මතාව. ඒ නිසායි සද්ධර්මය මනාව ශ්‍රවණය කරන්නේ. පින්වතුනේ, මේ සද්ධර්මය අවබෝධ වීම නිසා අවබෝධ කරන ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උඹලත් මා බොහෝ කාලයක් සසර ඇවිද්දා සසර පැමිණෙතෝ කියලා. නිකම්ම සසර ඇවිද්දා පැමිණෙතෝ නෙමෙයි, මේ සංසාරේ එනකොට මහා විශාල දුක්ඛණක් අපි හැම කෙනෙක්ම විඳලා තියෙනවා. නමුත් භවයෙන් වෙහෙර නිසා අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සසර දුකයි ජීවිත දුකයි කියලා කියන්නේ කන්දමුකුත් නැතුව බඩගිනි හැදෙන දුකින්ද නෙවෙයි, වතුර ටිකක් නැතුව විපාතේ එන නිසාන දුකින්ද නෙවෙයි, කම්පෙක්කමක් දැක්කමක් බඩේකෙක්කමක් හිඳෙන දුක නිසා නෙවෙයි. කෙටියෙන් කියනවා නම් මේ මනුස්ස ලෝකේ මනුස්සයෙන් කිසිම දුකක් සසර තියෙන දුකේ සාපේක්ෂව දුක යන ධනෙට යන්නේ නැහැ. මම ඔබට පොඩි කතාවක් ඔබලන්ට කියන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ විශාල මහනුවර රජකම් කළේ විච්චිවි රජවරු. එතන සම්මෝ ආණ්ඩුවක් තිබුණ හතරස් හතර රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළා අම්බසක්කර කියලා රජ කෙනෙක්. මේ අම්බසක්කර රජවරුන්ගේ රාජ්‍ය ප්‍රදේශයේ නගර මන්ත්‍රී ගොඩක් වෙළඳ සැලකුවා. එක වෙළඳසැලක් තියෙනවා. මේ වෙළඳසැලේ හිමියා හරියම දැනුනේ හරියම ගුණහබ්බ. කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ හිත රිදෙන්න වචනයක් කතා කරන කෙනෙක් නෙවෙයි. හැමෝ ඉතින් මේ වෙළඳසල ඉස්සරහා මඩ පොකුරක් තියෙනවා. වෙළඳසලේ ඉන්න වෙද මහත්මයා, වෙළඳ මහත්මයාට පේනවා මේ පුරා කෙනෙක් හොඳට ඇඳගෙන ඉනවා. අනේ මේ මඩ විසි වෙලා මඩ පැවරලා ඇතුල් කරනු දෙපාගෙන සමහර අය මඩවලේ ලෙස්තර වැදෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? කෙතරම්ද ඔබේ ආත්මශාලාවට ඇවිත්දී මඟ තිබුණා ගවයින්ගේ ඔළුව අරකට මැදුල සුපාට වෙච්ච ඔළුවක්. ඒ ඔළුවක් ගහන මඩ වල මැද්දට දැම්ම මේක පාගෙන කරන මනුස්සයෙක් කෙතර වෙන්න පුළුවන් කියලා. ඉතින් මනුස්සය බොහෝ දිනක් මඩ ඇඳුමල මඩ දැවර නැතුව අර හරක් ගවහිකට අඩිය කියලා එතකොට යනවා. ඉතින් මේ ආපන සංඥා හිමියගේ ඥාති පුත්‍රයෙක් කියනවා සහෝදර දෙකේ පුතෙක් කියනවා. මෙයා ලොකුයි බහුකාලදී සූදුවට දෙහෙවිලා කියන දේවල් ප්‍රකාශ කරලා හොරු කණ්ඩායමට කෙටු කියලා සම්මුදාන දෙන්න හොර කමයන්ට. ඉතින් දැන් ආපන සලාවේ ඉන්න ආපන හිමිය නැත්තම් මාමානේ නෙවෙයි පුතන්නේ, එයා බොහොම දැහැම කෙනෙක්. අර ඥාති පුත්‍රයන් ගුරු කරන හොරුවේ කොරසමේ ගිහිට දේවල් විඳන බඳුමු පුදහල්ල මෙයා තාම පොතට අඳන්නේ මාම කෙන විදිහට. සත්‍ය මාම මොකද දන්නේ. ඉතින් දාස ප්‍රවංගල කොරසමේ ගියාම රාජගෝෂයන්ට අහුවෙනවා. ඔක්කොම හොඳ යන මේ අර ආපන සලාහින් ඥාති පුත්‍රයා හසුරන බරුත් හසුරලා ගහනකොට තියෙන අනිත් බරුත් වෙනවා. අර ගෙදෙච්ච එකගෙන ඇවිල්ලා ගෙදර තියෙන බරුත් වෙනවා. වෙනවාම රාජපුරුෂයෝ හිතනවා මේ ආපන සලාහින්ියත් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා කියලා. එයාවත් අරගෙන රජුව මොකද කරන්නේ? ආපන සරලාහිමියගේ හිතකට මරලා දාන්නේ නෙමෙයි. එයාගේ ඥාති පුත්‍රයාට බලවත් වැරදිකාරය එයා නිසා එකපාරට මරන්නේ නැහැ. මුදට කෝටුවක් පුල් කළා. උල තියන්න උල උද ඉඳවන්න නියම කළා. ඉතින් ඒ කියපු විදිහට රාජපුරුෂයෙක් මොකද කරන්නේ? ආපන සරලාහිමියගේ හිතකට දානවා. එයාගේ ඥාති පුත්‍රයාව සොහොනට ගෙනහිල්ලා කුල කිව්වා. කුල කියලා ඒක පට්ට වෙලා තියෙන දවස් 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 චිකෙන් ටික ශරීරයේ පටවා ගන්න එතකොට මූණු පටුකු මූණු දුක් වේදනාවන් විඳින විඳින තමයි නැහැ. ඉතින් මේ විදිහට උලෝග ඉතින් පුරෝග ඉන්න මේ මනුස්සයා හැම වෙලාවෙම හිතනවා අනේ මාව මැරෙන්නේ නැහැ මේ, අනේ මාව මැරෙන්නේ නැහැ මේ, දුක ඉවරයක් වෙන්නේ ඉක්මනට මැරෙනවා මේ දුක විදෙන්නේ ඉඳලා තවත් අනේ මාව මැරෙනවා කියලා මා මරණය හිතින් ප්‍රාර්ථනා කරනවා. එතකොට ආපන සල්ල අහිමිය බොහොම දෙහිම කෙනෙක්නේ. එයා මැරිලා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපන්නා. එයාර මිනිසුන්ට මඩ තැගෙන් නැතිවෙන්ද මඩවලට කවහිතක් දාපු එකේ කුසලයට දිව්‍යමය අජානීය වෘෂභයක් පහළ වෙනවා. ඉතින් යන්න පුළුවන් නිරුද්ධිය යන්න පුළුවන් වෘෂභ වාහනය. ඉතින් තමයි දැන් යන්නේ. හැබැයි එයා තරුණ කාලේ යාළුවෝ එක්ක නාන්න ගිහිල්ලා හොරකමටත් නෙමෙයි දෙලිපින්ස දෙල්ලමට යාළුවන්ගේ ඇඳුම හදලා ඒකේ අකුසලයට දෙවියෙක් කියලා හොඳ දිවි වාහනයකුත් තියෙන නමුත් ඇඳුම් ඒවා සංගවද සංගවාව තියෙන කෙලියට කඩක් සංගවා යහගිය තුනේ දෙලිකුට නැවත තුන් මිනිත්තු කුට ඒක තුනේ විලිවැස්මක් නොමගිය දෙවි උවස්සනේ කියන්නේ. එතකොට මෙන්න මේ ඒ දෙවිය තමයි. එතකොට ඇඳුන්නේ ඉතින් මේ ඥාති පුත්‍රයා උළුවුඩ ඉඳගෙන මරණය එකදම් ප්‍රාර්ථනා කරන බව අර දෙවියට තේරෙනවා. දෙවියන්ට මෙයාගේ හිත කියන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? දවස දවස ගානේ ඇවිල්ලා ඥාති පුත්‍රයා ළඟට ඇවිල්ලා දරුවා මැරෙන්න හිතන්න එපා, ජීවත් වෙන්න හිතන්න. අනේ මාව ජීවත් වෙන්නේ නැහැ, මාව ජීවත් වෙන්න මම කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න. ජීවත් වීම ප්‍රාර්ථනා කරන්න. ඔබගේ මරණයට වඩා ජීවත් වීමම ඔබට දාහයන් සම්පතක්, ඔබට ලාභයක් වයි. ඒ නිසා උලෝග හරි තමයි ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කියන්නේ. ඔය කාලේදී රජවරුන්ගේ සිතක් තිබුණා ඉස්සර අප්‍රකට වේශයෙන් යස්වාදන නගරේ ඇවිදිනවා. රජුරුවන් ප්‍රභූ රජයේ ප්‍රභූ මිනිස්සු දොස් කියනවාද, මොන හරි අලුත් අදහස් තියෙනවාද, යෝජනා තියෙනවාද කියලා බලන්නේ. ඉතින් මේ අම්බසත්වර රජුරුවෝ තවසක් රාත්‍රියේ කාලයේදී යස්වාදන යනකොට ඔය සෝනායන තම යන්නේ. යනකොට සංකේයයක් ඇහෙනවා, මේ අතර උලතිකු හොරාන්න තැන මැරෙන්න එපා ඔබ ජීවත් වෙන, මැරෙන්න හිතන්න එපා ජීවත් වෙන්න හිතන්න, මරණයට වඩා ඔබගේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ රජුගේ හිමි ඉතින් ගිහිල්ලා ඔබ කවුද? ඊට පස්සේ මම අහවල් දෙන්නේ කියන මට ඇඳුන්නේ දෙන්නේ නැහැ සමන්නේ නැහැ සමන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මේ උළුවුඩ ඉන්න කෙනා ඔයාගේ හකුලේ දෙවියනවා. මේ උළුවුඩේන මිනිස්සුන් මෙච්චර දුක් විඳි තව නැරෙන්න එපා ජීවත් වෙන්න කියන්නේ මෙයා දුක් විඳින බලන් එච්චර ඔයා කොහොමද එයා එක්ක ඔච්චර වෛර දුරක් කරනවා. ඊට කියනවා නෑ මේ උළුවුඩ ඉන්න කෙනාට මම ගොඩාක් සාදරේ. මේ මගේ ඥාති දරුවේ එයාට ආදරේ හින්දම මම නැදෙන්න එපා ජීවත් වෙන්න කියලා කියනවා. ඒකට හේතුව මොකක්ද කියලා මාකින් මේක මෙතන දිහාන්න එපා. මේ වචනේ අහුවත් එයාගේ පණ බොහොම යන්තම්කින් පැත්තකින්ට ගිහිල්ලා ආනවා. ඊට ටිකක් අහකට ගියාම කියනවා මෙයා බැරිවල නරුණොත් ගිහිල්ලා උකෙලින් අදීචිමාන නැති ඒ අමිච්ච මහ නායකයේ විදින විචක සාපේක්ෂ උලෝලින් වටින දිව්‍ය ලෝකෙදී ඉන්නවා වගේ කියලා. මේ කතාව උනා ටිකට තියෙනවා මම මෙතන කියන්න ගත්තේ. පින්වතුනි එක දෙයක් දකින්න කෙනෙක්ගේ ඉස්පත් පැත්තෙන් පසාර කරගෙන පරිවිදේ විවිධ යන උලක් ගන්නොත් මොන තරම් වේදනාවක් වෙයි. ඒ වගේ වේදනාවක් කවුරුවත් විඳින කෙනෙක්. එතකොට අරතරම් වේදනාවකුත් අපායට සාපේක්ෂව අපායකට සාපේක්ෂව දිව්‍ය ලෝකෙටම ගියන. ඒ උලෝදෙන්න මනුස්සයත් ඉන්නේ සුගතියේ. හොඳට මතක තබා ගන්න. උලෝදෙන්න මනුස්සයත් ඉන්නේ සුගතියේ. ඒකට කියන්නේ නම් සුගති කියලා. යහපත් ගතියක් කියන්නේ. ඒ සුගතිය කියන්නේ මොනතරම් ඇද්ද කියන කාරණාව මේ මොහොතේ පොඩ්ඩක් අනුමාන කිරීමක් කර ගන්න. බුදුරජාණන් වහන්සේ සතර දුකයි කියන්නේ අපිට මොහොතකට ඇති වෙන බඩගින්න හින්ද නෙවෙයි, හඳ බොඳ දෙයක් නැතුව ඇති දුක්පත්කම හින්ද නෙවෙයි, අඳින් ගැඳුමක් නැතිකම හින්ද නෙවෙයි, සීතුස්සු නිසා යන දුක හින්ද නෙවෙයි, එහෙම නැත්නම් කවුරුරි දැනුදු හින්ද නෙවෙයි, කවුරුරි ගහපු හින්ද නෙවෙයි, මේවා නෙවෙයි පින්වතුනි සතර දුක කියලා කියන්නේ. මේ ඔක්කොම සුගතියක තියෙන අපහසුක යන ගමේට යන්නේ. ඒක සුගතිය. කෙනෙක් උපන්න දවසේම ඉඳලා උපන්ගේ ඉඳලා අතපය වස්තගම කරවිලා මල මුත්‍ර පොඩි යැකිරලා මැරෙන කම්ම අවුකු සිංහ ජීවත්වත් යන්නේ සුගතිය කියන මතක තබා ගන්න. ඉතින් සුගතිය කියන්නේ කොහොමද කියන එක හිතා ගන්න. සමහර ප්‍රේත නිකායන් කියනවලු හරියට ගහක ගෙනියක් ඇතුලේ හටගන්න ගිනි දැල් වගේ අභ්‍යන්තර ඇතුළෙම ගින්න කුසගින්න කියන්නේ දරාගන්න බැහැ. නමුත් ඒ කුසගින්න නිවාගන්න ශ්‍රමක ටිකක් වටිනවා. අවුරුදු කෝටි ගණන් තියෙන ආත්ම භාවයන් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව භාවයේ වැහිඳ නිසා අපිට තේරෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේලාගේ පහළ දෙන්නේ සතර එකඟ දුකක් කියන නිසා සතර ගැටීම පත්වේ ඔබ දුකක් විඳින නිසා පින්වතුනි අද අපේ ජීවිතයේ නිබඳුමාට අපි ඔය ජීවිතයේ තව හතර නිජත්වයේ කියන නෙවෙයි හෙට දවසේ අපේ ඉරණම ගැන හෙට දවසේ අපේ ජීවිතය ගැන ඕගලන්ට මේ සතරේ ඉන්නකොට හැමදාම විචුප්පාද කාලේ හම්බ වෙන්නේ නැහැ හැමදාම සතුටුස ඇතුළ හම්බ වෙන්නේ නැහැ හැමදාම මානසික ජීවිතය ලැබෙන්නේ නැහැ මිනිස්සේ කුණක් මේ යමක් හිතන්න පුළුවන් මේ වටපිටාව අපිට හැමදාම හම්බ වෙන්නේ නැහැ පින්වත්නි මේ විදිහට ඉපදෙමින් මැරෙමින් යන මේ සතරේදී යමකට සතුටුස කාලවලට වඩා අසතුටුස කාලේ නැදී ඒ අසතුටුස කාලයක අසතුටුස අදහසක බලුක ඉපදුනොත් පින්වත්නි ඉතින්මයි අපි ධම්මගතව කටයුතු කරන්නේ එතකොට අර වගේ අපායතන කර්ම කෙරෙනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. ඒ නිසයි මෙතන තියෙන බය. ඒ නිසයි මෙතන අපි සංවේදී ඇති කරගන්න ඕන කියන කාරණා මතක් කරනවා. එබඳු සසරින් ඉතර වෙන්න කියන එකම උපාය තමයි සද්ධර්මය. ඒ නිසයි අපි සද්ධර්මය අහලා ඉතර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. අද මේ සංවේදී ඇඳුම් බලුමක් නැතිකම නිසා යන දුක ජයග්‍රහණ දුක දුකක් නෙමෙයි මේ සතරදී. උන්ට වඩා සතර අපාය දෘෂ්ටි නැති ඉන්නුම තවසක් දැක්කා. ආරම්භිකුට කවුරු හරි කෙනෙක් පිටට කොට නැතිනේ. හරි මන්නේ. පිටේ මේ පන්ව ගහන සුපාක් තියෙනද? ඊට පස්සේ මේකට එළෝ ගන්න බැහැ නැත්නම් මෙහත් මෙහත් වළඳු කපු එක් ඉඳගෙන පිටෝත මහරතන කොට කොට පනවනවා. එතකොට ආන සසාක තුවාලේ වේදනාව පනව කපු වේදනාව කපුටට ඔබ තේරෙන්නේ කපුට පනව කන්නයි කොටන්නේ නමුත් වදින්නේ තුවාල. ඒ සසා එහාට ඇමරනවා මෙහාට ඇමරනවා මම මේක දෙන සෑහෙන වෙලා කරන්නේ අත් දෙකින් දැක්ක සිද්ධි. ඒ දෙවියන්තුනි එක දවසේ අපේ චරිතය කියන එක මතක තබා ගන්න. අද මෙහෙම හේතියට හෙට දවසේදී මේ කියන වුණ බලපෑමකට පත් වෙන්න පුළුවන් කම හේතු ඔබත් මේ තියාගෙන අපි ඉඳගෙන අපි හිතාගෙන ඉන්නේ අපේ බයෙන් මුකුත් නැතුව හිතකින් අපි ඉඳගෙන ඉන්නේ කියලා නේද? නෑ ඔයගොල්ලෝ දන්නවද මේ විකායන් වල ඒ සත්ව විකායන් වල ඉපදිලා විඳින දින දුක ඔබතුමී තියාගෙන ඒ ඉඳගෙන ඉන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ නිසා මේ වෙන දේශනා උපරන්න ඉස්සෙල්ලා මේ ටික මම මුලින්ම මතක් කරනවා. බොහෝම ආදරෙන් වුණමාවෙන් අහලා මේ බණිතක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඒ වගේම අද දවසේ ඊයේ දවසේ අද දවසේ කියන විදිහට විතරක් කියන්නේ වෙන්න එපා. සීමා වෙන්න එපා ධර්ම කියන එක. මේ සතර දුකින් අවසන් වෙනකම් මේ කලන උත්සාහය අතරින්න එපා කියන එක මතක් කරනවා. පින්වත්නි අපි කවුරුවත් මේ ලෝකේ තාවකාලිකවත් අහලා නැදී. අපි මේ ලෝකේ යන්නේ කාටවත් කියලා නෙවෙයි. කවුරුවත් කරපු දෙයක අපි මේ ලෝකෙට ආවිවත් මේ ලෝකෙට ගෙනාවිවත් නෑ. කවුරුත් කරපු දේවල් කවුරුත් කරන දේවල් අරගෙන මේ ලෝකෙ යන්නේ නෑ. අපි යම් හොඳ හෝ නරක කියන ධර්මයක් උරුමු කරගෙන ආවේ අපි යන්නේ හොඳ හෝ නරක කියන ධර්මතාවයන් උරුමු කරගෙන. කෙනෙකුට පුළුවන් නම් හොඳ සහ නරක කියන දෙකම අයින් කරලා මේ දුක්ඛාගත නැගත්ම මෙතනම නතර කරන්න එක තමයි බොහෝම ශ්‍රේෂ්ඨ. නැගයි යකේ හිතල හොඳ නරක කරන්නේ හොඳ අයින් කරන්න යන්න ඕනේ නෑ. නරක අයින් කරන්න හොඳ කරන්නේ හොඳට අතහැරෙන වැඩ පිළිවෙල කියන්නේ. හොඳ කරන ගමන් මොකද අපේ කටේ කියපු ගාම කරන්නේ ඒකනේ ඒක පහසුයි. නරක කරන්න ලේසි හොඳ කරන එක අපහසුයි. ඒක කියපු ගාම නතර කරන හොඳත් නරකත් එකම එපා කිව්වාම මම කියන්නේ හොඳ කරන්න එපා කියන්නේ හොඳ කරන්න නරක අතහරින්න හොඳ කරන්න හොඳ කියන එක අතහැරෙන්න ඕන එක අතහැරෙන්න වැඩ පිළිවෙලක ඉන්න. එතකොට මම ඔයගොල්ලන්ට බොහොම වටිනා ධර්ම කොටසක් කියලා දෙන්න හදනේ. ඒක පොඩක් ගැඹුරුයි. විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයම වෙනස් වෙන දර්ශනයක් ගැන කියලා දෙන්නේ. අනෙක් හැම ආගමකටම හැම ජාතියකටම පක්ෂයකටම පන්තියකටම වඩා වෙනස් වෙන්නේ බුදු දහම මන්නේ දෙන්නේ පෙන්වන්න හදන දර්ශනය. මේ ලෝකේ පුරා දර්ශන කී නමුත් අපි කියනවා ඔය හැම එකකටම වඩා බුදු දහම ශ්‍රේෂ්ඨයි. බුදු දහම වටිනවා. බුදු දහම කියන එක තමයි ලෝකයේ තියෙන ගැඹුරම ශ්‍රේෂ්ඨතම දර්ශනය කියන්නේ. කවුරුද යමුවොත් උතුමන් හරි මොකද්ද ඔය කියන දර්ශනය ඔයගොල්ලෝ කියලා කියන්න පුළුවන්ද? මේ මුතුනේ මේ සංසනේ බහැරත් ඕන තරම් තියෙනවා. නරක දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න කියන ආගම. නරක දේවල් කරන්න එපා හොඳ දේවල් කරන්න කියන පොමණකින් මේ සාසනය අනිත් දර්ශනවලට වඩා වෙනස් ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ බෑ. නමුත් මේ සාසනේ වෙන කිසිම තැනකට කිසිම කෙනෙකුට සමාන කරන දෙයක් දර්ශනයක් තියෙනවා. අන්න ඒකයි වටින්. ඔන්න ඔතනයි නියම ප්‍රතිපදා. ඊගාව දේ තමයි යම් දහමක් ඒක වටිනවා හරි නිවැරදි කියන උත්තරේ එන්නේ විචිත්‍රව අලංකාරව වර්ණවත් කපිකච්චයකින් කරන දේශනාවක් මත නෙවෙයි. අන්තිමට කරන්න පනවන මාර්ගය මතයි ඒක සවක්කාටද නැද්ද කියන කාරණාව තේරෙනවා. මම ඔයගලන්ට ඒක කලින් පොඩි සාමාජිකව මතක් කරන්න මේ කියන දර්ශනය දෙන්න ඉස්සෙල්ලා මොකද අපි වචන වලට ගොඩක් බැඳ වෙන නිසා වචන මත දෙන්න පුළුවන් න්‍යායයට ගැලපෙන්න පුළුවන් තාක්ෂයට ගැලපෙන්න පුළුවන් බැලු දැනුමට හරි වගේ තේරෙන්න පුළුවන් වචනේ හරි වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ බලන්න හරි වචනයෙන් දෙන්න තැන හරි නමුත් ඉතින් කියන්න පනවන මාර්ගයෙන් ගැලපෙන්න කියන අපි විස්තර ගලෝරින් අනුරාධපුරයේ මග්නම් කඩවල ලැබුණකෝ කියලා ආගමයක් තියෙනවා. මෙහෙමයි අදුලක් තමයි කැදී තියෙන්නේ මෙහෙමයි කියලා හිත ලක්ෂණ අලංකාර විස්තරයක් මම කරනවා. සොදෙක වැරදි බොරු එන්නකක් තියෙනවා. ඔච්චර හරියනත් ඊට පස්සේ මම එතෙ තියෙන මාර්ගය කියලා වෙන එකක් කිව්වොත් ඔයගොල්ලන්ට වැඩක් තියෙනවද? ඔයාලට ඒක දකින්න පුළුවන්ද? එතකොට අලංකාර විචිත්‍රත්ව ඵලය ගැන කරන වර්ණනාව නෙමෙයි වටින්නේ. විස්තර නොකළ ඵලය ගැන එතෙ යන මාර්ගය නිවැරදි පිටකරන එකයි වටින්නේ. ඉතින් මේ බුදුදහමෙන් ගුණ ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි වටිනවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමකින් ජීවිතය ගැන තියෙන අද්භූතමත් ආශ්චර්යමත් වටපිටාව මානසිකත්වයේ ඕහෙන්ද නෙවි. එහෙම නැත්නම් අපේ ජීවිතයේ ඇති දුක නැති වුණාම මෙන්න මෙහෙම පරිසරේ ඕගොල්ලන්ට ඒකේ භවි ස්වරූප ගැඹුරුයි කියලා හිතන ඔයගොල්ලෝ විතර කියනවා. නමුත් ඉතලේ නෙමෙයි අපි බලන්න ඕන. අත්පය හතරම නැතුව ජීවිතේ අමුතුක කිව්ව තමයි. කිව්වට වඩා තියෙන දෙයක වෙන්නේ කොහොමද කියන මාර්ගය හරි කිව්වෙන්නේ. ඒ නිසා වචන ටික කියන්නේ නෙමෙයි අපි බලන්න ඕන කියන එක මතක් ගන්න. එකට මම නිදසුනක් හැටියට මතක් කළොත් 80 දශකයේ ලෝක වර්තමානයේදී ලෝකයේ පිළිගත් විද්‍යතුන් අතර දාර්ශනිකයන් අතර බොහොම හොඳ සාගෙත් සම්භාවිත පත්වෙච්ච කෙනෙක් තමයි ඉන්දියාවේ හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමා. ඉතින් කොච්චරද කියනවා නම් අපේ සුවහන් වහන්සේලා කියන්න ගත්ත මත විදියට නිර්වෝසකයන් වහන්සේ නමක් කියන එච්චරිතයාගේ දර්ශනය නමුත් ඒ කාටවත් ඒක තියෙන දෝෂයක් නෙවෙයි. මම ඒක ටිකක් කියන්නම්. ඔව් ක්‍රිෂ්ණමෝචිතමා මේ වැඩක්වත් භාවනා විතරනේ මේ ඔක්කොම හිතන්න උගන්න කරුනේ. එහෙනම් මුදුවට අහගෙන ඉන්න. ඔව් ක්‍රිෂ්ණමෝචිතමා ඒ කවුරුවත් ගණතන් කියලා කියලා නැහැ. සංකේම තමයි විචාර සීලිය අවදි කරගන්න කියන්නේ. ඔව් ක්‍රිෂ්ණමූර්තිතුමා පොඩි කාලේ ගෙදර ඉන්නකොට එයාට පුංචි මල්ලි හදිස්සිය නැතිවද නර්ම වෙලාවේදී අම්මා හදිසියට ඇඬුවා. කෑම විගහ අඬලා තියෙනවා. ඉතින් අම්මා දිහා මෙයා බලාගෙන ඉති අම්මා අඬනවා. වට පිටාවේ යා තමයි. ඊට පස්සේ පහු කාලේදී ක්‍රිෂ්ණමූර්තිතුමා අදෝ වයසවරු නාමයෙන් අම්මා එක ගමනක් යන්න ඇවිල්ල බා මෝල්ටක බැරිල බස් එක එනකම් මෙන්න ඉන්නකොට පාරේ මිනිහක් ගෙනියනවා. මිනිස්සු අඬනවා අඬන කෑයුක මිනිහ ගෙනියනවා. මෙයා අම්මා දිහා බැලුවා. අම්මා නෑනේ. මෙයාට හරි ප්‍රශ්නයක්. මල්ලින් අනුදාසේ අම්මා ඇඬුවා. නමුත් එතන ආපු අයත් පිටියෙන් ඉන්න මෙතන ඒ ඇඬුවේ නෑ. අද ඒ අනුනෝද අම්මාට නැවීම නිසා නැවෙනකම නිසා නම් අඬන්නේ කවුරුමකොත් අඬන්න ඕනේ. ඇයි මේ අඬන්න තියෙන හේතුව? එයා හිතනවා මේ මමත්වේ නේද? තණ්හාව නේද? මම කියලා අල්ලගෙනම නේද මේ දුකට හේතුව කියලා හිතනවා ක්‍රිෂ්ණමූර්තිතුමාට. ඒ මම කියලා අල්ලගත්ත හින්දා තමයි අම්මට එදා මල්ලි මරනවාම අඬන්න දුන්නේ. නමුත් මෙයා බලනවා මඟ යා මෝ කියලා අල්ලගෙන නැති හින්දා කියලා දුකට හේතුව තණ්හාවයි කියලා හිතනවා ලෝකේශමෝත්තුමා. කිසි කෙනෙක් කියන්නේ අහන්න නැතුව ඒ වටපිටාව බලන. ඊට පස්සේ යාට තේරුණාලු දුක කියන එක ඇති වෙන්නේ ඇලීම සහ බැඳීම කියන ධර්මතාවය මත කියලා. දැන් මුදින්න තුරම උත්තරේ එතකොට අනිත් පැත්තට උත්තරෙත් කි මොකද? එහෙනම් ඇලීම බැඳීම තණ්හාව නැතිකොට දුක නැති වෙනවා කියන උත්තරෙත් කි. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා එකට බලන මාතු බලන්න මොකද? එතුමා කියන්නේ මොකද්ද? නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය. ඒ නිසා මොන හරි අරමුණක් ඇතුළත හම්බ වෙච්චි අපි ඒව දිහා බලන්න සිටුවිල්ල අපි කතා කරන මේ දේම කියනවා. අපි ඒ දිහා බලන්න සිටුවිල්ල සිටුවිල්ලකින් බැලුවාම නොදන්නා දේ අපේ දැනුමට එකතු වෙනවා. ඒ මතයි බැඳීම කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ කාදච්චකින් ගත්තොත් ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ වස්තුව මට කෝපය කියලා පේන්නේ මේක දිහා මම කෝපි කියන අදහසින් බලන හින්දා. මේ අරමුණ ඉස්සෙල්ලා මම අපිට එනකොට කිසිම අරමුණක් නැතුව ඉන්නේ. නමුත් මේ දිහා අපි සිතුවිලි වලින් බැලුවහම මේක අපේ දැනුමට එකතු වෙනවා. අපි කෝපය කියලා බැලුවහම මේ අරමුණ කෝපයක් කියන මට්ටමට එකතු වෙනවා. ඊට පස්සේ කෝපයක් කියන එක තමයි අපිට පේන්නේ. එතකොට ඒක කෝපයකට කැමති වෙන්නේ. ඉතින් ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා අපි සිතුවිලි වලින් ලෝකයේ දිහා බලන හින්දායි නොදන්නාදී අපේ දැනුමට එකතු වෙන්නේ. හැමදාම අලුත් ඉරක්, අලුත් දවසක්, අලුත් මොහොතක්. නමුත් අපේ ජීවිත අතීතයේ නැමැති සෝචනීය දැනුම තුළින් එකතැනක පළවෙනවා. ඒ කියන්නේ හැමදාම තිබුණ එකම හම්බ වෙනවා. ඒකට හේතුව මේ සිතිවිලි අපි ලෝකයේ දිහා බලන නිසා. දෙවියන්ට හේතුව සිතිවිලි ලෝකේ බලන දිහා කියලා විස්තර කරලා ඕක කොහොමද?
ඊට පස්සේ පනවන මාර්ගය මොකද්ද? නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි කියලා. හම්බ වෙන අරමුණකට ප්‍රතිචාරණ දක්වා ඉන්න. උපේක්ෂාවෙන් ඉන්න කියලා තමයි ඒක කියන්නේ. අන්න එතනදී බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාව ආරම්භය කියලා. විසමෘතවාගේ මා නිහඬ බව ප්‍රඥාව ආරම්භය. මෙච්චර වෙලාවට කිවි කලයක් දුවලා කොමු චිත්තය දැනෙනවා. කලිනේ. ඒ වගේ මෙච්චර හොඳට කළ වර්ණාවක් දේශනාවක් වුණාට ගුමචුට්ටක් එකතුන් කිරිකලය වැලක්තිය මෙච්චර හොඳට කළ දේශනාව ප්‍රතිපදාව කියන්න යනකොටම මේ විස්තරේ නොකිව්වා ප්‍රතිපදාව හරියට කිව්වොත් එයා මේ විස්තරේ උදව ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සංදිත්තිකයි අකාලිකයි හේපස්සිකයි උපනායිකයි කියලා මේ ගුණ ටික කියන්නේ සවකහතයි කියන්නේ ගුණ ටික කියන්නේ මේ වගේ තැනක් තියා බලලා නෙවෙයි මාර්ගය තියා බලලා. ඒ නිසා හැම වෙලාවෙම පදයේ ගැළපෙනවා වෙන්න පුළුවන්. පදයේ සුර හිතන්න පුළුවන් වචනයක් අපිට දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් එතනින් නෙමෙයි අපි මේක බොහෝම හොඳ දේශනාවක්. මේක හොඳ ගැඹුරු දර්ශනයක්. මේක ආශ්‍රයයක් සේකර ගන්න හොඳ ප්‍රතිපදාවක් කියලා තීරණය කරන්නේ ඒ වචනේ විද්‍යාවලින් නෙවෙයි. අපේ ජීවිතයෙන් කරගෙන යන බලවන වැඩපිළිවෙළ දිහා බලලා හැම වෙලාවෙම තේරුම් ගන්න සුවක්ඛාතු භගවත ධම්මෝ කියලා කිව්වේ භාගතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරන්න තියෙනවා කියලා දේශනා කරන්නේ කෙලින්ම ප්‍රතිපදාව අරගෙන. කෘෂ්ණමතුමා කියපු වචනේ තවපැත්තකින් ගත්ත ප්‍රතිපදාව තමයි මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයට කුමන අරමුණක් සම්බන්ධ වුණාද? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්න කියලා. උපේක්ෂාව වුණ කරා. නොහිතන බව වුණ කරා. ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න කියන එක තමයි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන හයට යමක් හම්බ වෙනකොට ප්‍රතිචාර දක්වන නුවණින් යුක්තව යෝනිස මනසිකාර්ය ප්‍රඥාවේ ආරම්භය මේ ස්පර්ශ ආයතන හය ආරම්භය ඇත්ත ඇති හිතන්නේ ඇත්ත ඇති ඇති කියන පවතන දර්ශනය දෙනම බුදුරජාන් වහන්සේ මෙන්න මේක ඇත්ත සම්මා සංකප්පේ කියලා ඒ ඇත්ත ඇති ඇති හිතන්න නැවත නැවත හිතන්න නික්කම්ම සංකප්ප අභ්‍යවකල් සංකප්ප අවිහිංස සංකප්ප කියලා මෙන්නේ සංකප්පයන්ට බය වෙන්න එපා. මේ විදිහට ආස්වාද ධර්ම ක්ෂය වෙනකම් යෝගිසු මනසිකාරය කරන්න. පංච උපාදාන ස්කන්ධ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සංයුතෝ අග්ගතෝ ආපාතෝ පරෝ පලෝසු භයා උපද්දෝ චලා සබංග අද්දුව අතාන වේන අසම විත්තා සුඤ්ඤා සරතව අතුමූලක මේ විදියට හිතන්න කිව්ව හොඳට. එතකොට මම මේ කියේ වෙනස. නමුත් මම දැන් මේ කියන්න හදන කාරණාව එකට තලා ඒකම කියන්නේ දින දර්ශනය. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই යෝනිසෝ මනසිකාරය ප්‍රඥාවේ ආරම්භය කියලා දෙන්නේ ওই ඔක තම ප්‍රඥාව නෙවෙයි ප්‍රඥාවේ ආරම්භය. ඊට පස්සේ ඒ ප්‍රඥා යෝනිසෝ මනසිකාරයෙන් ආරම්භ වෙන ප්‍රඥාව කොච්චර දුරට යනවද? ප්‍රතිචාර නොදක්වා ඉන්නේ ප්‍රතිචාර දක්වන දෙයක් හම්බ වුණොත්නේ. ප්‍රතිචාර දක්වන්න ප්‍රතිපක්ෂයම හම්බ නොවෙන තැන දක්වා අපේ මනස අරගෙන යනවා. කිසිම සුතුමක් කියන ප්‍රතිචාර නොදක්වයි කියලා ස්පර්ශ ආයතන වලට ප්‍රතිචාර නොදක්වත් එයාට ප්‍රතිචාර නොදක්වයින ධර්මතා කියනවා. නමුත් මේ දර්ශනය යෝනිසෝ මනසිකාරේ ආරම්භ වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දර්ශනය කොච්චරද? කොච්චරද යනවා? ප්‍රතිචාර දක්වනවා හෝ නොදක්වනවා කියන කාරණා දෙකටම අයිති නැති අයිති සීමාව ඉක්මවා යනවා. එම් දැනට අන්න ඒ දර්ශනය ගැනයි මම හිතුවා අදෝගමන්ත මතක් කරන්න හදන්නේ. මෙන්න මේ දර්ශනය අද මම මේ පෙන්වන්න හදන කාරණාව මතයි ඇත්තටම බුද්ධ ශාසනය අනිත් හැම ආගමකටම වඩා දර්ශනයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දර්ශනය සමාන කරන කිසිම චින්තකයේ ලෝකේ කවදාවත් පහළ වෙන්නේ පහළ වුණොත් එයා පස්චේක සම්බුද්ධ කෙනෙක් වෙනවා නැත්නම් තව සම්මා සම්බුද්ධයන් වහන්සේමක් වෙනවා. ඉතින් ඒකම යනවා මේ දර්ශනය. ඉතින් මම අදහස් කරන්නම් තිමුතුනි මේ ශාස්ත්‍රයෙන් බැහැ හැම දර්ශනයකම කතා කරේ තියෙන ලෝකයක් ගැන තියෙන දෙයක් ගැන තියෙන ලෝකයේ හොඳ කරන්න එපා නරක කරන්න කියපු එයා නොදන්නා වුණාට හොඳ කරන්න එපා නරක කරන්න කියපු සත්තුවෝ සිටියා. ඒ කියන්නේ සත්තු නැරුවට පව සිද්ධ වෙන්නේ නැහැ, කුසල කර්ම අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ, මරලා කරලා කපලා බුද්ධහන් සමානයි ජීවත් වෙන්නේ සත්තුවෝ සිටියා. ඔයත් කර්මවාදී ක්‍රියාවාදී තාපසෝරු සිටියා. නරක කරන්න එපා, හොඳ කරන්න. කුසල කර්ම අකුසල කර්ම කියලා කියේ කුසල කර්මෙන් සැපවිපාක ලැබෙනවා, අකුසල කර්මෙන් ලැබෙන දුක්විපාක කියලා කර්මය පෙන්නලා ක්‍රියාව බලනවා. ඒ නිසා අකුසල කර්ම කරන්න එපා, කුසල කර්ම කරන්න කියලා පන්නක සාස්ත්‍රයේ කියනවා. ගොඩාක් අය කලේ ලෝකේ තියෙන ලෝකයකට යන ලෝකයකට මොදින් ජීවත් වෙන්න නරක කරන්න එපා කියන දාන. බුදුරජාණන් වහන්සේගෙන් මෙහා ලෝකයේ අය හැමෝම දැක්කේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා, ලෝකේ තියෙනවා. තියෙන ලෝකෙට තමයි අපි උපන්නේ. ඊට පස්සේ අපි ඉපදිලා මේ ලෝකෙ තියෙන දේවල් අසුර කර කර අපි ජීවත් වෙනවා. ලෝකෙ තියෙන දේවල් දුරවල් දුවා දමු වස්තු එහෙමම තියෙද්දී කර්මානුකූල අපි මෙය අපිට කලින් ලෝකෙ තිබුණා තියෙන ලෝකෙ අපි අසුර කරනවා. අපි ලෝකෙ තියෙන තියෙද්දී අපි දැනගන්න අදත් අපිට නොදන්නවා නොකිව්වට අපේ මනසේ එකයි යන්න කලින් ඕගොල්ලෝ ගෙදර තියෙනවා, තියෙන ගෙදර ඕගොල්ලෝ ඇසුරු කරනවා, ඇසුරු කරන ඕගොල්ලෝ පැත්තක ගියත් ගෙදර තියෙනවා. ඔක තමයි ලෝකයේ ඇත්ත හැමදාම. ඔය මත බොහොම ගැඹුරු දේවල්. ඔය මත ඉඳගෙන දුක දුක ඇතිවීම පරමන. ඒ තියෙන ලෝකය තියෙන ලෝකයේ වස්තුන්ට කැම පිළිච්ච එකයි දුක. සංසාර නැතුව දුක නැති වෙනවා කියන්නේ. ඔය කියන සිද්ධියන්ගේ දුකේ කොටස විතරයි නැති කරන්න පුළුවන්. පුද්ගලයා නැති කරන්න බෑ. ප්‍රතිසන්දේව දෙන්නේ දුක නැති කරන්න බෑ. රූප තණ්හාව, පද තණ්හාව කියලා මේ ජීවිතයේන දුක් ටික විතරයි වේදර්ශනය නැති කරන්න පුළුවන්. තණ්හාව නිසා ආන දුක කියලා කිව්වම අද අපි දකින්නේ මේ වස්තුවේ කැමැති වෙලා යන දුක. කැමැති නොවුනත් හරි වස්තුව කැමැති වුණා දුක නැතු වෙන්න පුළුවන්. හැබැයි දුක නැතු වෙන්න පුද්ගලයෙක් ඉන්නවා. ඉන්න පුද්ගලයා නැගෙනවා මාළු නැගෙන දුකින් මිදලා නැහැ කියන ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට දැන් මේ සාසිතෙන් ගැහැව තමයි ලෝකේ හැමදාම ඉතුරු කියන ලෝකෙට යන්නේ ඉන්නේ. ඉපදිලා තියෙන ලෝකේ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ලෝකයේ තියෙන කර්මාවන් දුක අපි
නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණාට පස්සේ
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ මේ ලෝකයේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. ඒ තමයි මොකද්ද කියන ලෝකික අවබෝධන නෙමෙයි ආයතන 6 උපන්න දවසේ ලෝකේ උපන්නේ. මේ ආයතන 6 පැවැත්මයි ලෝකේ පැවැත්ම. ආයතන 6 නිරුද්ධ වෙනකොට ලෝකේ නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් බුදුදහම වාස්තුවේ ඒක තමයි ඇත්ත. ඒක තමයි බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියලා ගත්තොත් කියන්නේ මොනවා කොහොමද කියන්නේ. අනිත් ඔක්කොම තියෙන ලෝකයේ ඇතුලේ ගැඹුරු ගැඹුරු වචන කියන බුදු දර්ශනය නෙමෙයි. යම් කීටි සමුදේ ධර්මයන් සම්බන්ධව නිරෝධ ධර්ම. යමක් සමුදේ ස්වභාව ප්‍රකට කියන්නේ නිරුද්ධ ස්වභාව දෙකයි. ස්පර්ශ ආයතන 6 නිසාම ලෝකයෙන් ඉපදිනා නම් ස්පර්ශ ආයතන 6 නිරුද්ධ ලෝකයෙන් ඉපදිතයි. අයි සිවක් ඔබට මෙලවත් නෑ, පරලවත් නෑ, මෙලව පරලව දෙයතර අතර දුක්. ඔක්කොම තියෙන ස්පර්ශය. මේ මොහොතේ කියලා යක්ෂය කියන්නේ බුදුජානක මහන්සේ කාලේ. මේ යක්ෂය බුදුජානක මහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ හිමොත් යක්ෂය බුදුජානක මහන්සේගෙන් අහනවා. කිස්මින් ලෝකෝ සම්පන්නෝ කිස්මින් උද්ගති සන්තවං කිස්මින් ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහන්නති. කුමක් හටගත් කිස්මින් ලෝක සම්පන්න කුමක් ඇතිකලී ලෝකය හට ගන්නවද? කිස්මින් උපති සන්තවං කුමක් ඇතිකලී කෙලෙස් ධර්ම රැස් වෙනවද? කුමක් ඇසුරු කරගෙන ලෝකය පවතිනවද? කුමක් නිසා ලෝකයේ දුකට පත් වෙනවද, වෙනසට පත් වෙනවද කියලා ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චස්සු ලෝකෝ සමුප්පන්නෝ ස්පර්ශායතනය උපකාරී ලෝකේ උපන්න චස්සු උපරිසන්තවන් ස්පර්ශ ආයතන 6 ඇතිකල් නෙන්න ආසෝ රසන කිරස් රසන චන්න වේව උපාදාය ආයතන 6 ඇතිකලගෙන ලෝකේ පවතිනවා චස්ස ලෝකේ විහඤ්ඤති ආයතන 6 ඇතිකල් නෙන්න ලෝකයේ සිටින දුකටපත් වෙනවා දුක් විඳිනවා මොහොත දර්ශනයක් දැන් අපි බලමු කිස්ම ලෝකෝ සමුප්පන්න කුමකින්ද ලෝකේ උපන්නේ චස්ස ලෝකෝ සමුප්පන්න ආයතන 6 උපන් කලී ලෝකේ උපන්න ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ ඔන්න ඔය දර්ශනීය ජීවිත තිබුවොත් තමයි පින්වතුනි යම් කිසි සමුදේ ධර්ම සබ්බන්තර නිරෝධ ධර්ම කියන උත්තරේ එන්නේ යම් කිසි සමුදේ ධර්මම් සබ්බන්තර නිරෝධ ධර්ම මේ සියල්ල නිරුද්ධ වෙනවා යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් සියල්ල හේතු නිරුද්ධ වෙනතුරු නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මය? ජාති ස්වභාව ධර්මය. සංයුක්ත නිකායේ හතරේ තියෙන ජාති සූත්‍රය කියනවා. එහේ ජාති ස්වභාව කොටටි ධර්මය. රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ උපන්න වේදනාව රූප සංඥාව රූප සංචේතනාව ජාති ස්වභාව කොටක ධර්මය කන්න සබ්දේ සෝත විඥානේ මේ ස්පර්ශ ආයතන අයප ඒ මුතම ධර්මය මේව ජාති ස්වභාව කොටක ධර්මය ඒ හටගත් ධර්මය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා දැන් මෙන්න මෙතන තමයි අපිට තියෙන දර්ශනය තාපයෙන් ගත්තාම කිලස් මල නැති කිලස් රජස් නැති නියම දර්ශනය කියන එක මතින් ඔතන දැන් කොහොමද අපි ආයතන 6 ඇති කන්නේ ලෝකයේ උපන්න කියලා කියන්නේ උපන්න කියලා දකින්නේ මේ අදහසින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කිසිම දවසක කිසිම වෙලාවක අපි කිසිම කෙනෙක් තියෙන දෙයක් අසුරු කරලා නැහැ කියන එකක් කියනවා. උපදවගෙන අසුරු කරලා තියෙන්නේ කියනවා. රාත්‍රී කාලයේදී ගෙදර ඉඳලා කඩේ යන්න උන මුත්තතම කඩවලයි හඳක් නැහැ, තරුක් නැහැ, මාසෙ මොයක් දවසේ මුත්තතම කරුවල කියන්න යන්න ඕන. දැන් මඟ කොහෙවත් ආලෝකයක් තියෙද? ඕගොල්ලෝ චෝච්චක කරගෙන ඉදිරි බන්දමක් අරගෙන එතන එතන එළිය කරගෙන කරගෙන යනවා මිසක ඕගොල්ලෝ යන්න කලින් හෝ පෙර හෝ පසුව එළිය දිනවද කොහෙද? පෙරවත් පසුව කොහෙවත් එළිය නැහැ. නමුත් ඕගොල්ලෝ ගෙදර ඉඳලා කඩේටම ගිහිල්ලා තියෙන ආලෝකයෙන්මයි අඳුරෙන් චුට්ටක්වත් ගිහිල්ලා නැහැ. නමුත් කඩේට ගිහිල්ලා ගත් කඩේට ගියොත් කඩේ ඉඳලා ගෙදර දක්වා මුළු පාරම අඳුරේ. ගෙදර ඉඳලා කඩේ සිහිකළොත් මුළු පාරම අඳුරේ. නමුත් ඕහෙම කියන තැනක ඕගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේම ආලෝකය. බලන්න හරි විද්‍යාව නැද්ද? එහෙම ඕගොල්ලෝ එක චුට්ටක්වත් අඳුර ගිහිල්ලා තියෙනවද? ආලෝකයමයි ගියේ නේද? ආලෝකය හදාගෙන ආලෝකයෙන්ම කඩේ ගිහිල්ලා ආලෝකයෙන්ම ගෙදරට ආවා. අඳුර චුට්ටක්වත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් කරගත්තෙත් නැහැ. නමුත් හැමදාම පැවතුනේ පවතින්නේ අඳුර. අඳුර වුණාට ඕගොල්ලෝ අඳුර ස්පර්ශ කරන්නේ නැතුව යන තරම් විද්‍යාත්මක වුණා නේද? එතකොට ඒකෙන් කියනවා යම අපිට පුළුවන් යම උපදවාගෙන පරිහරණය කරන්න, උපදවාගෙන පරිහරණය කළා කියලා. ඒක චුට්ටක්වත් අපිට දෙයක් නෑ උපදවාගෙන පරිහරණය කරන්න කියලා. ප්‍රශ්නයක් නෑ. ඒක කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් තියෙනවද? අපි ඉස්සරහ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඉස්සරහ ඉස්සරහ ආලෝකේ නැත්තම් දැන් ගෙදර ඉන්නකොට ඉස්සරහ පාර අඳුරේ ඉන්නවා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙද කොහොමද මම අඳුර යන්නේ කියලා? එහෙම නැත්තම් මෙතන මම ඉන්න තැන විතරයි ආලෝකේ. මම ඒක කොහොමද යන්නේ ඉස්සරහට කියන ප්‍රශ්නයක් තියෙද? ඇයි යන යන ටික ආලෝකමත් කරන විද්‍යාව තමයි අපි කියන නිසා නේද? මම උමාවක් ගත්තේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ මේ ජීවත් වෙන්නේ එතන එතන ලෝකෙ උපදවාගෙන. දකින්න මෙතන ඉඳන් ඔයගොල්ලෝ ගෙදර යනවා නම් ඔයගොල්ලෝ මෙතන ඉඳන් ගෙදර දක්වාම තියෙන අරමුණ තියෙනවා කියලා දැන් මේ හිතාගෙන ඉන්නේ. නමුත් ඕගොල්ලෝ හැමදාම ගියේ මෙතන ඉඳන් ඔයත් තේන මානෙට උන රූපණකෙත් හම්බ වෙනවා. ඒ මට්ටමට යනකොට ඒක එහාටික පෙන්වනවා මේක අතහරිනවා. ඒක එහාටික පෙන්වනවා මේක අතහරිනවා. හැම වෙලාවෙම ඇති මට්ටමකම ඕගොල්ලෝ ගෙදෙට ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ දන්නේ ඒ අතර තිබුණ තියෙන අසීමිත ශුන්‍යතාවය. මේ කමසලෙන් ගා ගෙදර දක්වාම තිබුණ තියෙන අමෝනති ශුන්‍යතාවය. ගෙදර ඉඳලා පන්සල දක්වාම තියෙන අසීමිත ශුන්‍යතාවය. එතන ඉඳලා ඕගොල්ලෝ ලෝකේ උපද්දාගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ දන්නේ නැහැ අපි ආපු ගමන් වගේ තිබුණේ අඳුර ආලෝක උපදවාගෙන ගිය වගේ අපි ආපු ගමන් වගේ තිබුණේ නිවන නැත්නම් අසීමිත ශුන්‍යතාවය නේද? අපි ලෝකේ උපද්දාගෙන පරිහරණය කළේ කියන එක දන්නේ මම ඉන්නේ වෙන හැටි ආයතනකින් කියන්නේ. ආයතනකින් කියන්නේ ඉතලම තේරුම් මතෙන් ගන්න. මේ හැම වචනයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සිද්ධියක් තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච උපාදින චක්කුඤ්ඤයෙන් ඇයි මෙහෙම දේශනා කරන්නේ? මනෝ පටිච්ච ධම්මේච උපාදින මනෝඥයෙන් ඇයි මෙහෙම දේශනා කරන්නේ? අද ඔබලට වචන ටිකක් මේ. නමුත් ඔබලා දන්නවද මුළු නිවන් මඟ මොවි පිළිසන්නේ කියලා බුදුරජාණන් වහන්සේ. උගුල්ලෝ විමානයක් ඇතුලේ ඉන්න බව, අපි විමානයක් ඇතුලේ ඉන්න බව පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. මේක දේශනා කරන්නේ. ඒක අපිට තේරෙන මට්ටමකින් ගන්න ඕනේ. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන. දැන් හොඳට ගන්න, මනෝ කියලා කියන්නේ සිතට. මනෝ විඥාන කියන්නේ සිතට. සිත දෙක, සිත් දෙකක් ගැන කියනවා. අපි මනසින් යමක් දැනගන්නකොට යමක් දැනගන්නවා කියන මනසින් යමක් දැනගන්නවා කියන කාරණාව කරන්නේ සිත දෙආකාරකින් වැඩ කළා කියලා කියනවා. සිත දෙආකාරකින් උපකාර වෙලා කියනවා. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන. එකිනෙක මෙතන ඉඳලා පින්වතුන් විතර සිහි කරනවා කියලා දැනගත්තොත්, ඕගොල්ලෝ බහැර යමක් දැනගත්තට උත්තර තියෙන සැදහැම ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ පෙන්නන්නේ අපි ගෞතම වැරද්ද අහිං කරනවා. මනසින් ධර්මාරම්මණය උපද්දලා උපද්දපු ධර්මාරම්මණයයි දැනගත්තේ කියන කාරණාව කියනවා. විතර කියන අදහස, විතර කියන අදහස හිතින්ම සිහි කළා, සිහි කරපු දෙයම මනසින්ම දැනගත්තා කියනකොට ඒකින් කියනවා අපි අපේ සිතුවිලිම සිහි කළා. ඇහැ කර දිවනාසී ශරීරය කියන ආයතන ටිකෙන් දැකපුවහපු අද්දකී විපද නිරුද්ධ වෙච්ච දේවල් මනෝමයින්ම සිහි කළා, සිහි කරපු එකම දැනගත්තා. මේක මනෝමයයි. මොය කියන ප්‍රත්‍යය යෙදුනහම එයින් උපන් කියන අදහසක් වෙනවා. රජත මොය, රජත කියන්නේ රීති, මොය කියන්නේ එයින් හටගත්. රජත මොය රීතියෙන් හටගත්. ස්වප්න මොය, ස්වප්න කියන්නේ රත්තර, මොය කියන්නේ එයින් උපන්. රණින් උපන්, රණින් කළ. දාරු මොය, මොය කියන ප්‍රත්‍යය යෙදුනහම පාළියේ එයින් උපන්, එයින් හටගත් සිංහල තුන්තේ. එතකොට දාරුමය දැවෙන් කළ, ඒ වගේ මනෝමය මනසින් කළ, මනසින් හටගත්. එතකොට මය කියන ප්‍රත්‍යය දුවම ඒ මූපන් ඒ හටගත්. එතකොට මනසින් මූපන් මනසින් කළ මනසින් හටගත්. ඒකින් කියනවා මනසින් උපන්න දේ, මනසින්ම හටගත් දේ මනෝමයෙන්ම කළ දේ කියලා කියනවා එකට. එහෙනම් බහැර ගෙදරක් සිහි කළා කියන හැඟීම අපිට තියෙනකොට ඒ හැඟීම කපන්න, ඒ හැඟීම මකන්න තමයි මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියලා කියන්නේ. මනෝ කියන සිතට පුළුවන් ඒකින් විඥාන ලක්ෂණ දැනගන්න පුළුවන් කමක් නැහැ මේ සිතට. මනෝ කියන සිතින් හැම වෙලාවෙම කරන්නේ සිතුවිලි උපද්දනය. උපද්දනම නිරුද්ධ. උපද්දනම නිරුද්ධ. උපමාවක් කරලා තෝරලා දැකලා තියෙනව නේද මේ? මෙය තියෙන්නේ නුතරයි නුතරයි යදිනකොට අර බෝල ටිකක් නැතින එකද දාලා කුරුමු කුරුමුලා. ඒවා නේද? ඒක යන්නේ අපුරු කරනවා එකක් උඩ දෙන්නේ. ඒ එන්නේ කනේ අංගෙ කියන්නේ. ඒ වගේ නේම අර නැතිනේ මෙහෙම බෝල උඩදාන ක්‍රම තමයි හරියට මනෝ වගේ මේ මනෝ කියන සිතේ නැත්නම් භවංග සිත කියලා කියනවා. මේකට කරන්නේ හැම වෙලාවෙම එක එක දේවල් සිහි කරනවා, නිරුද්ධ කරනවා, නිරුද්ධ කරනවා. අර මැෂින් එකේ බෝල ටික මෙහෙම ඇතුලේ ගැරටි ඇනේ මුළු ගෙවම එකක් උඩට එනවා. ආපුවේ කියන්නේ තේරුම් ගන්න බුදුහාමයි. කොහොමද දී කර කර ඉන්නේ නැන් එකක් උඩට එනවා ආවහම ගාපු මනෝ විඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඉර කියලා සිහි කළොත් අපි දැන් මෙච්චර වෙලා තිබුණත් ඉරගෙන දැනුමක් ආවනේ. දැන් එතකොට ඒ ඔය දැනුම ආවේ බාහිර වස්තුවක් නිසා නෙවෙයි. ඉර කියන සංඥාව සිහි කරපු නිසා ඉර කියන දැනුම ආවේ. ඉර කියන සංඥාව එක සිතකින් සංඥාව සිහි කරනවා. ඊගාව සිතින් දැනගන්න. ඒ කියන්නේ බලනවා, පේනවා කියලා දෙකක් තියෙනවා. දැන් මේ පැත්ත බලන්න වෙනම සිතකුත් තෝරන්නේ බැලුවහම පේනවා.
කේන්ද වෙනම සිතකුත්.
ඒ වගේ මනෝ පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියලා සිද්ධියෙන් කියනවා අපි මනෝමින් දැනගන්න හැම දෙයක්ම මනසින්ම උපද්දපු ධර්ම මනසින්ම ධර්මාරම්මණයෙන් උපද්දින ඒ ධර්මාරම්මණය දැනගන්න. ධර්මාරම්මණය දෙපැත්තකට සම්බන්ධයි. අපි කියමු ගෙදර කියන පහතතහන එක පිටකින් මේ පහතතහන උපද්දන නිරුද්ධ වෙනවා. පහතතහන නිරුද්ධ වෙනවා. ඒ පහතතහනම ගෙදර කියලා දැනගැනීම වශයෙන් ඊගල් සිටුවා. ඔන්න එතකොට අපිට ගෙදර කියන හැඟීම එනවා. එතකොට අවිද්‍යාව නිසා ආශ්‍රව කියලා කියන්නේ මානසින්ම උපද්දපු ගෙදර කියලා සිහි කළා සිහි කරපු දේ දැනගත්තා කියන එක නොදන්නකොට දැහැර තියෙන දේ සිහිනවා කියන ගතියක් මානසියේ එදී. අන්නේ ගතියයි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව ක්ෂේමනවා කියලා කියන්නේ ගෙදර කියලා සිහි කරනකොටම මානසින්ම ගෙදර කියලා සිහි කළා දැනගත්තා කියන කම එන්නෙන් පැහැදිලි වෙන්න වෙන්න. බාහිර තියෙන දෙයක් කියන කම ඇඟීම අතහැරෙනවා. දැන් ඒකෙන් ගත්තා මම කියන්නේ මනෝමින් යමක් දැනගන්නකොට සිත දෙයාකාරකින් උපකාර වෙලා කියලා තේරුණාද? එකක් සිතුවිලි වර්ධන්න උපකාර වෙලා. ඒ සිතින් උපද්දපු සිතුවිලි ටික දැනගන්න ඊගාව සිතකින් දැනගත්තා. සිත දෙකම එක වර්ගයම නෙමෙයි. අරමුණක් ඉතින් ගහ තියෙන හැඳ සතරන එක සිතකින් හිතද්දුවා. උපද්දන සිත නිරුද්ධ වෙනවා. ඒ ධර්ම ධම්ම කියලා කියන ඒ ස්වභාවය අල්ලගෙනම ඊගව සිත උපදිනවා. ආගේ අහවල් ගහන කියලා දැනගන්න. අපි දැනගන්නකොට බාහිර ගහක් නෙමේ මනසින්ම මේ සතරන හැඩය වර්ණය කියන හැඟීම් කැටි කරගත්තු ස්වභාවයක් සිතකින් හිතද්දුවා. ඒ සිතින් උපදිත ස්වභාවය අල්ලගෙනයි ඊගාව සිත දැනගත්තේ. එතකොට මේකෙන් කියනවා බාහිර කිසිම දෙයක් දැනගත්තා නෙමෙයි මානසික උපද්දවයි දැනගත්තේ කියලා ඔන්න විස්තරපරවක ඇතුළේ දැන් වගේ ඉන්නවා. ඊට පස්සේ පින්වතුන් ධර්මවල ඔය සිද්ධියටමයි බුදුරජාණන් වහන්සේ මනෝ පටිච්ච ධම්මේච්ච උපද්දති මනෝ විඥානං කියපු න්‍යායයයි චක්කුම් පටිච්ච රූපේච්ච උපද්දති චක්කු විඥාන කියලා කිව්වේ. මනෝ වගේ දකින්න චක්කු කියපු එක දැන් මේක භවංග සිතේදී නෑ. මනෝ පටිච්ච ධම්මේච්ච වගේ තමයි චක්කුම් පටිච්ච රූපේච්ච උපද්දති චක්කු විඥාන. මනසින් ධර්මාරම්මණයන් උපද්දලා ඒක මනෝ විඥාණයෙන් දැනගන්නවා. එහෙන් රූපාරම්මණයක් හදලා ඒක චක්කු විඥාණය දැනගන්නවා. අන්තිමට මේකෙන් කියනවා අපි තියෙන දෙයක් නෙමෙයි දැනගත්තේ ආයතනේ ආධ්‍යාත්මික ආයතනේ ලෝකයේ හදලායි අපි දැනගත්තේ කියන එක කියන්නේ මේ කියන්නේ. චක්කු පටිච්ච රූපේ කියනකොට චක්කු කියනකොට එතන භවංග සිත ඊට අනුගත වෙලා නාම රූපත්‍ය සලායතන වෙලා තියෙන මේ ආයතනය කියන තැනක සවිඥානිකයි කියන එක කියන්නේ. ඒ සවිඥානික ඇහැ ඇදුණු මොකටද? ඇහැ හදාගත්තේ මොකටද? පෙර ජීවිතයේ රූප සත්ව විඳින්න තියෙන සංභාව නිසානේ. නකුලුව දැල වැන්දේ මොකටද? ගුදුරු ගන්න නැනේ. මේ ඇහැට කියනවා ජල වස්තුව මොකදද? රූප ගොදුරු කරගන්න රූපවල කියන ගෝචර ධර්ම දෙක. රූප කියන එක ගොදුරු කරගන්න ඊට පස්සේ හිතෙන් තමයි මකුලව කනවා වගේ හිතෙන් තමයි අරමුණ විඳින්නේ. ඉතින් අපි අරමුණක් ඇහෙන් දකිනකොට හිත දෙයාකාරකින් උපකාරයි. එක හිතකින් ඇහැ හදලා අපිගේ විඥාන නාම රූප සලආයතන කියලා එක එක නාම ධර්ම වලට එක හිතකින් ඇහැ හදන ඇහෙන් රූප හදන ඒ රූප ටික හිතෙන්ම මෙගෙන හිතෙන්ම දැනගන්න. එතකොට දැන් චක්කු විඥානයෙන් රූප විඤ්ඤාණය රූප දැනගන්නවා. දැන් චක්කු විඥානයෙන් රූප දැනගන්න රූප කොහෙද? ඇහැ නිසා නෙමෙයි. ඇහැ කොහෙද? හිත නිසා නෙමෙයි දැහැති. හිත දෙයාකාරකින් උපකාර වෙලා තියෙනවා. ඇහැ හදන්න හිත උපකාර වෙලා තියෙනවා. හදපු ඇහෙන් ඇහැ හැදෙන්න කොට මේ රූප විදිහට තණ්හාව නිසා. මනෝ පරිච්ඡ ධම්මේච්ච වගේ මනෝ කියන හිතට සමගාමීව රකින්නේ චක්කුන් කියන කොට. සෝතන් කියන කොට, ගහනන් කියන කොට, ජීවා කියන කොට, කායෝ කියන කොට. එකම සිද්ධිය. මොකද හැම තැනකම හැම සිතකටම මනෝ කියන එක පෙරටව ගමන් කරනවා. මනෝ කුප්පංගම ධම්ම මනෝ සිත මනෝ ගා. මනස සියලු සිතුවිලි වලට පෙරටව ගමන් කරනවා. හැම සිතකටම කලින් සිතට මනෝ කියන්නේ. එතකොට චක්කු විඥාන සෝත විඥාන මේවටත් මන ආයතනේ නයි කියන්නේ. ඒක වෙන සිද්ධියක්. ඒක නමුත් මෙතන මට කියන්න ඕන දේ තමයි ඔබලු දැක්කනේ මනෝමය මොහොතියක් සිහි කරනකොට බහැර දෙයක් නෙමෙයි අපි සිහි කරන්නේ. සිතින්ම සිතුවිලි උපද්දලා සිතින්ම උපදක සිතුවිලි දැනගන්නේ කියනකොට අපි අපේ ජීවිතයෙන් දසම මාත්‍රයක්වත් එළියට ගියන බව තේරෙන්නේ. ඒ වගේ ඇහෙන් බලනකොටත් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයෙන් දසම මාත්‍රයක්වත් එළියට ගිහිල්ලා නැහැ. චිත්‍රපටය ඇතුළේම ඉන්නේ. ප්‍රතිසන්දි සිතට අනුව සිතේ තියෙන නාම ධර්ම වලට අනුව ඇහැ හදලා ඒ ඇහින් උපද්දපු ඇහින් පෙන්නපු රූපෙකුයි ඇහින් උපද්දපු රූපයකුයි චක්කු විඥානේ මිදී. එතකොට කියනවා මේ හිතෙන් දැනගන්නේ සිතෙන්ම හදපු ආයතනයෙන් සිතෙන්ම හදපු ආයතනයෙන් උපදපු නිමිත්තකුයි දැනගන්න. මෙයාමයි වැඩ කරලා තියෙන්නේ. කියන්නේ තමම්ම හේන කුඹුර කළා තමම්මයි ඒකේ අත්‍යන්ත අනුභව කරන්නේ. දැන් ඉලෝලු කොටුවක් ඕගොල්ලොම හදලා ඒකේව ටික ඉලෝලු කොටුව ගොවි මහත්තේ තම්පල හිතුවම තම්පල ටිකක් හිතුවා. ඊට පස්සේ ඒක හැදුනහම උපකාරකල උපස්ථාන කරලා සම්බල එයාම තප්පලා වැදෙනකෝ කරා. දැන් එතකොට තමම්ම උපද්දවාගෙන හදලා තමම්ම කරනව නෙමෙයිද? ගොවි මහත්ය තම්පල කොටුව හදනවා වගේ තමයි විඥාන නාම රූප වල ආයතන ටික හදනවා කියන එක තම්පල කොටුව හදනවා වගේ. අර තනකොට හදනවා කාමයෙන් ඇති තනකොට හදනවා. ඊට පස්සේ ඒකේ වැඩිච්ච භෝග ටික වගේ තමයි ඇහැ නිසා රූප කන නිසා ශබ්ද. ඒ අරමුණු අපෝ හිතෙන්ම විඳිනවා. හිත අරමුණු විඳින්න ඕනකම නිසා අරමුණු විඳින්න පුළුවන් විදිහේ දල තමයි දෙන්නේ. මේ සිතෙන්ම ආයතන ටික හැදුවා මොකද තමන්ට විඳින්න පුළුවන් විදිහේ රූප, ශබ්ද, ගන්ධ කියන ටික ඇතුලේ. දැන් මාළු දැල් වියන්නේ මිනිස්සුද? මාළුව දැල් වියලා තමම කඩලා මාළු ගාවට එනවා මේ මිනිස්සු ගාවට එනවා. මිනිස්සු දැල් වියන්නේ. දැල් වියන්නේ මොකටද? මාළු පටලවා ගන්න. දැල වියලා උපාය ජීවීව දැල එනලා තියෙනවා. තිබ්බාම දැලට මාළු පැටලුනහම ඒ මාළුන්ව අල්ලගෙන දැල වියු මිනිස්සුම කන්නේ නැද්ද? කන්නේ. එතකොට මාළු කන මිනිස්සයා වැඩ දෙකක් කරලා තියෙන්නේ. මොකක්ද? මාළු අල්ලගන්න උපායකුත් කරන්ද යෙහිතිලා තියෙන්නේ. අල්ලගත්ත මාළුව කන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේ හිත ඒ මාළු අල්ලන මිනිස්සයා වගේ කියලා හිතන්නකෝ.
මාළු පැටලෙන විදිහට දැලවියන්වත් එයා කටයුතු කළා ඇහැත් හදාගත්තා. හදපු ඇහැට රූප හම්බ වුණාම ඒ රූපේ විදිනවා කියන එකත් හිතෙන්ම කළා. එතකොට හිත දෙයාකාරයෙන්ම උපකාර වෙලා තියෙනවා නේද? මොකක්ද දෙයාකාරය? රූප පැටලෙන ඇහැ හදන්නත් ඒක උපකාරයි. ඇහැ පැටලුණු රූපේ විදිහට උද උපකාරයි. රූප කටලෙන ඇහැ හදන ගැත්තේ හිතට කියනවා බවාංග හිත ප්‍රතිසන්ධි හිත කියලා. ඒ ඇහැට පැටලුණු රූපය විඳින හිතට කියනවා චක්කු විඥානය කියලා. අන්තිමට චක්කුම් පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානය කියන කාරණාවෙන් කියනවා ඇහෙන් උපද්දපු රූප නිමිත්තකුයි රූප නිමිත්තකුයි දැනගත්තේ කියන කාරණා. ඔබලන්ට යම් දවසක තේරුම සම්මා දිට්ඨි කියලා මේ දැනෙන අරමුණ දකින්න ඉස්සලා තිබ්බ නෙමෙයි. ඒ කියන්නේ අඳුරේ ටෝච් එක ගහලා තියෙද්දී මෙතෙන්ද එන්න ඉස්සලා ආලෝකෙ තිබුණත් නෙමෙයි, මෙතෙන් එහාට ගන්නකොට ආලෝකෙ තියෙනවත් නෙමෙයි. දැන් ඇතුළේ වෙන්න තියෙන තැනයි ආලෝකෙ. පෙරපස දෙකම අඳුරේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට යම් දවසක ඥාන දර්ශනය ලැබු සිටියොත් දකින්න ඉස්සලා මෙහෙම රූප නිමිත්තක් තිබුණත් නෙමෙයි, දැක්කෙන් පසු තියෙනවත් නෙමෙයි. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැ නිසා මෙහෙම රූපයක් හදලා මේ පේනවා කියලා දැක්කහම දැක්කොත් ඕගලන්ට තියෙන දේ විඳිනවා කියන ක්‍රම අතහැරෙනවා. පින්වතුනි තියෙන දෙයක් වුණොත් තියෙන දේ දෙකට බෙදෙනවා, හොඳ දේවල් සහ නරක දේවල්. තියෙන දේවල් හොඳ දේවල් කියලා දුන නරක දේවල් තියෙනවා. හොඳ දේට කැමති නරක දේට අකමැති. කැමති වුණොත් ලෝභය, අකමැති වුණොත් දේහය. තියෙන දේක් හම්බ වෙනකොට ලෝභ දේශ දෙක ඇති වෙන්නේ එහෙමයි. අපි උපදවාගෙන පරිහරණය කළොත් තිබ්බත් නෙමෙයි තියෙනවත් නෙමෙයි. උපදින්න ඉස්සලා තිබ්බත් නෙමෙයි. මේ හේතුට ගැති වුණාම තියෙනවත් නෙමෙයි. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහෙන් රූපයක් ඇහැට රූපයක් ගැටුණා. ඇහෙන් රූපයක් උපද්දලා නිදුක වුණේ කියන කාරණාව දැනගත්තොත් එයා දකිනවා දකින්න කලින් තිබ්බත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි. යම් කිසි සමුදය ධර්ම සම්බන්ධනේ ගොතන යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හේතු ප්‍රත්‍යයෙන් නැති වෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියනකොට මේක කියනොත් තිබුණා නෙමෙයි. ඇහැ රූපයේ චක්කුඥයේ තුන් දෙනාගේ එකතු නිසා මේ තේන්නේ. මේ තුන් දෙනාගේ එකතු නිසා කියලා කියන්නේ ඇහැ රූප හදලා ඉතින් ඇහැ හැදුවා, ඇහැ රූප හැදුවා, රූප හදන ඒ රූපයයි මේ තේන්නේ කියනකොට ඒකෙන් කියනවා තියෙන වස්තුව පේනෝ නෙමෙයි. තියෙන වස්තුව කියන්නේ මෙහෙම දර්ශනයක් පේනෙන්න කලින් තිබිලා තිබිච්ච එක පේනෝ නෙමෙයි කියන එකක් කියනවා. ආයතනය උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ. ඊළඟට සෝතම් පටිච්ච සද්දේච උපද්දති සෝත විඥානං කියනකොට මනෝපටිච්ච ධර්මේච උපද්දති මනෝ විඥානං වගේමයි. සෝතම් කියනකොට මනෝ වගේ කන හිතෙන්ම කන හදලා කනෙන් සබ්දයක් හදලා සබ්දේ හිතට විඳ සමස්තන. එතකොට කනට පරිබාහිරව සබ්ද ගැන කතා කරන්න අයිතියක් නැහැ. එයාට සංයෝජන නැහැ කියන්නේ ඇහැ නිසා පෙන්වපු රූප ටික ඇහැ නිසා හටගත්තේ ඒ ප්‍රමාණය වග බලා ගන්න. අපිට ඇහැට හම්බුණත් නැතත් රූප තියෙනවන්නේ කියලා අපි තහවුරු අවශ්‍ය නැහැ. ඒක කියන්නේ කිලෙස් නැතිතර කිලෙස් එකක් තියෙනවා. ඕගලන්ට හම්බෙච්ච යන්තා රූප තියෙන මේ ඔක්කොම රූප වලට නින්නේ නැහැ. ඇහැ නිසාම පද රූපයි පරිහරණය කළොත් තියෙන්නේ ඇහැ නිරුද්ධ රූප ඒ රූප නිරුද්ධ වෙනවා. එහෙනම් රූප කියලා කියන්න හරි තියෙන්නේ මේ රූප ටිකයි. මේ රූප ටික එන්නේ තත්ත්වයක් එහෙනම් රූප කියලා කියන්න බැහැ. එහෙම නිමිති නැහැ.
එතකොට එහෙම නැති වුණොත් අර කුටිත මහරහතන් වහන්සේ යහන් කරු මහරහතන් වහන්සේ මේ
සවායතන නිරුද්ධ කරදී මුකුත් නැද්ද කියලා අහන්නේ. එහෙම අහන්නේ තර කියලා. එහෙනම් සවායතන නිරුද්ධ කරදී මොන තවමවත් කියනවද? ඇහැකර දිවනාසේ ශරීරයේ කියන මේ ටික නිරුද්ධ වුණොත් බාහිරකම මුකුත් නැද්ද කියලා අහන්නේ. එහෙම අහන්නේ තරයි. ඒ කියන්නේ තියෙනවද කියලා? එහෙමත් අහන්නේ. තියෙන තුරුන තියෙන එහෙමත් අහන්නේ. ඇවැත්ම කොට්ටිතිනි කෙලෙස් නැති තැන කෙලෙස් උපදන්න එපා කියනවා. අපි ධර්මය කරමු. එතකොට අතන්න නෑ මේ ප්‍රශ්නේ. ඔගලන්ට ඒ කියන්නේ දැන් අදාළයි රූප ශබ්ද ගන්ධ රස පුට්ටක්ව කියන දෙකේ ප්‍රශ්නේ සිදුනන හරිනේ නේද? ඔය රූප ශබ්ද ගන්ධ රස පුට්ටක්යන්ගේ අනිත්‍ය බලා ගන්න ඕගලන්ට පුළුවන් මොකද්ද? ඇහැ අනිත්‍ය වෙනකොට රූපය අනිත්‍යයි. රූපය අනිත්‍ය වෙනකොට ඇහැ අනිත්‍යයි. කීන තැනකින් මේ න්‍යාය තියෙනවා. මේ මනෝ පරිච්ඡ ධම්මයේ උපජ්ජති මනෝ විඥානම් කියන එකෙන් චක්කු පරිච්ඡ රූපේට උපදී චක්කු විඥානම් කියන මේ ටිකෙන් කියනවා ලෝකය කියන එක ආයතන ටිකෙන් ලෝකය හදාගෙන හදලා මේ ටිකයි අපි පරිහරණය කරන්නේ කියලා. අනිත් හැම ආගමකටම දර්ශනයකටම වඩා වෙනස් ඉන්න බුදු සසුන උදව්. අනිත් හැම ආගමකම රූප තියෙනවා. තියෙන රූපේ නරක විදිහට කටයුතු කරන්න එපා, හොඳ විදිහට කටයුතු කරන්න. එක එක විදිහට කෙරෝණක බෙදලා යනවා. නමුත් අන්තිමට මේ සාසනේ ලෝකය කියන එකම පෙන්නනවා. ඉමස්මින් විහාම මැත්තේ කලේපරේ සසංඥම්නි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදියංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමී පටිපදංච පඤ්ඤාපේමි මෙන්න සංඥා පරිත මනස සහිත බඳයක් වමන ශරීරයේ තුලින්ම ලෝකියම පනවන ලෝකී ඇතිවීමත් පනවන ලෝකී නැතිවීමත් පනවන ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවත් පනවන කියලා බුදුරජාණන් වහන්සේ ඇයි බම්බයක් සංඥා සහිත මනස් සහිත බම්බයක් කොමන වූ ශරීරය තුළින්ම ලෝකේ පැතිරෙන්නේ? අද අපිට බාහිර ලෝකයේ කියන එක හම්බ වෙනකන් බුදුරජාණන් වහන්සේ කරන්නේ බම්බයක් නෙවෙයි ශරීරයෙන් හම්බ වෙන්නේ. ඇයි? මේ ඇහැ නිසායි මේ රූප හම්බ වෙන්නේ. ඇහැ නිරුද්ධවම රූප තියෙන්නේ නැහැ. එතකොට එන ඒක ප්‍රශ්නයක් හම්බ වෙනවා. ප්‍රශ්නයක් දැන් මම කියුවා ඇහෙන් රූප හදලායි ඇහෙන් රූප නිමිත්තක් හදලායි චක්කු විඥාණයෙන් දැනගන්නේ කියන හදලයි චක්ඤ්ඤයෙන් දැනගන්නේ කියලා මම කිව්වා. එතකොට කොහොමද සප්පටිද කියලා කියන්නේ? ගැටෙන්න කොහොමද එන්නේ? ඇහෙන් මොන රූපය හදන්න කොහොමද ඇහි රූප ගැටෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්නේ. ඇහැ රූප ගැටෙනවා නම් රූපය ඇහි ගැටෙනවා නම් ඇහෙන් උපදිනවා නම් ගැටෙනවා වෙන්න බෑනේ. ගැටෙන්න කොහොමද? මොකකින් ප්‍රශ්න දැන් වැඩි තියෙන්නේ? ප්‍රශ්නත් උගන්නන්නද? උත්තරත් කියන්නද? නමුත් අපි හිතාගෙන ඉන්නේ සප්පටිද කියන ගැටෙනවා කියන්නේ හරි ප්‍රතිසන්දේසිත නිසා නාම රූප වෙලා ආයතන ටික හැදෙන එකත් පිළිගන්න. හරි ආයතන ටික හැදෙන ආයතන ටිකට ගැටුනේ කියන රූපණ කියන එකයි අපි අදහස් දෙන්නේ. හැමෝගේම අදහස දෙන්නේ රූප කියන එක කියනවා. කර්මයට ඇහැ හදාගත්ත එකත් ඇත්තයි ඒකත් පිළිගන්න. ඇහැ තිබුණා. තියෙන ඇහැට හදාගත්ත ඇහැක තියෙන රූප ගැටෙනවා. කියන අදහසයි හැමෝටම තියෙන්නේ නේද? මොකද මට හිතෙනවා මෙහෙමයි ඇත්ත කියලා. මොකද මට මතකනේ මගේ පරමාවිද්‍යාව එතකොට අවිද්‍යාව සමානද ලෝකේ පුද්ගල වශයෙන් ගත්තට ධර්මතා සමානයි ඒකයි බණ ගොඩක් හරියන්නේ ඒ කෙලෙස්යක ගැළපෙන විදිහට කියන්නේ නැහැ කෙලෙස් දුරු වෙනද යම් විදිහකට මෙතන කෙලෙස් දුරු වෙන්න කිව්වොත් ඒකත් හරියනවා අනිත් කෙලෙස් වලට දැන් මොනවා හරි වෛද්‍යසේකට බෙහෙත්ක් හැදුවොත් ඒ බෙහෙත නැතරකම් තියෙන වෛද්‍යසේක සමානයි නේද ඒවත් කොහොමද මචං මුලින්ම මේ ධර්මයේ තේරෙන්නේ කලින් ඉතරින් මේ තිබුණේ අපි දැනගෙන හිටියා නැහැ කර්මය කියලා අපි දැන් බලලා තියෙනවා ඈත ගැටෙන්නේ කියන රූප නැහැ කියන දැනුම නමුත් බහු කාලෙදී මේ ධර්මයේ ගැඹුරු නැතින කර්ම කොට තේරෙනවා කියන රූපේවත් හඳු වෙනවා නෙවෙයි ඈත ඈ සිත නිසා කර්මය නිසා කර්ම දුරුප ඈ අදා ගන්න ඇහෙන් රූපයක් හදන හදපු රූපේ හදපු ඇහෙම ගැටේ එහෙමයි වෙන්නේ රාත්‍රියේ අන්ධකාරයේදී බල්බ් එකක් ගැලුවොත් දැන් කරුවම කරවල වෙලාවට බල්බ් එකක් තියෙනවා කියලා පේනවද කාන්දරේ සිච් එක දාලා බල්බ් එක පත්තු කළොත් බල්බ් එකෙන් ඇති වෙන ආලෝකයෙන් බල්බයක් දිනවම වෙනනවා නේද ඒ වගේ අපි මෙහෙම කළොත් ඉස්සරහා මේ බෝඩ් එක දික්කේ පුතේ මේ දික්කිය කහපාටයි දැන් ඇහැ තියෙනවා චක්කු විඥානය දන්නවා චක්කු විඥානයේට චක්කු විඥානයේ විඤ්ඤාණය වෙන වර්ණ සතරන කියන්නේ දැන් කහපාටනේ දැන් අපිට ඕකේ හිතෙනවානේ කියන හැට මේ රූප ගැටිලා කියලා අපි රතු පාට කණ්ණාඩියක් දාගත්තොත් ඇහැටත් රතු පාට කළොත් කණ්ණාඩියක් ගන්න මේ දිහ බැලුවොත් දැන් දිට්ඨිය වෙන්නේ මොනවද රතු පාට දැන් වර්ණ රූපේ මොනවද රතු පාට දැන් ඇහැට ගැටුණු වර්ණ සතහන මොනවද රතු පාට ඇහෙන්ම රූපේ රතු පාට කළ රතු පාට රූපේ ඇහැට ගැටිලා හිතෙන් විඳවන නේද තියෙන්නේ එතකොට දැන් ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයක් කියනකොට ඇහත් රතු පාට වර්ණ සාතන් දැන් කහපාට කියනවද එතකොට කහපාටින් ගැටුදු දිනවද රතු පාට වර්ණ සාතන නෙමෙයිද රූපයෙන් ඒ රූපය ඒ රූප ඇහැයි ඒ රූපේ දෙන්න හින්ද චක්කු විඤ්ඤාණය දැන් එතකොට ඇහැ රූපේ ගැටෙන රූපේ ඇහි ගැටෙන දැන් ඇහි ගැටෙන රූපේ මොන කාර්යද එතකොට කන්නාඩි දැම්මම රතු පාට රතු පාට රූපේ තමයි ඇහි ගැටුනේ ඇහැ ගැටුනේ රතු පාට රූපේ දැන් රතු පාට රූපය හදාගෙන නෙමෙයිද ඇහි හපගන්නේ හදාගෙන එතකොට ඇහෙම උපද්දලා ඇහෙන්න එහෙම රූපයක් හදලා හැදුණු රූපිය හදපු ඇහෙන්න ගැටෙන තමයි රූපිය හදන්නේ මේ දෙන්න අරමුණක් එහෙමයි හිතෙන් ඇහැ හදාගෙන ඇහෙන් රූපයක් හදලා ඒ රූපයේ රූපය හදපු ඇහෙන්න ගැටෙන ඒ නිසාමයි අපි අපිවම විඳිනවා පුරාණ කර්මයෙන් විඳිනවා මිසක ලෝකේ දේවල් විඳිනවා නෙවෙයි කියන්නේ පුරාණ කර්මයේ තැහැදිලා ඇහෙන් හදපු රූප නිමිත්ත ඒ ඇහෙම ගැටිලා ඉස්පත් එතකොට පුරාණ කර්මයට කය ආදා කය නිසාම බාහිර පොට්ටබ්බේ හදලා ඒ පොට්ටබ්බෙන් කයම ගැටිලා අන්තිමට කයම විඳලා තියෙනවා මම අර ඉන්නේ තවකච්චකින් ගත්තහම ඔය රූප පැත්තෙන් නාම ධර්ම පැත්තෙන් උත් එහෙමයි කිසිම දවසක කවදාවත් පින්වතුනි අපි අපේ ජීවිතයෙන් පරිබාහිර දසම මාත්‍රයක්වත් නිකලා නැහැ ජීවත් වෙලා නැහැ. මේ තරම් ඕගලන්ට මේ කාම සංඥාව ගෙවෙන්නේ ගෙවෙන්නේ නැති මේ ඇත්ත නොදැක්ක නිසා ඕගොල්ලෝ කල කිරෙන්නේ ඇත්තටම දුකේ කල කිරෙනවා. ඕගොල්ලෝ කවදාවත් දසමයක්වත් ඒ දින කිව්වන්නේ නැහැ කියනවත් නැහැ. උන්දක් වෙන කියලා ඉන්නේ. එතකොට හැමදාම තියෙන සතරේ කර්ම ගුණ එකම නැකලේ නේද? උන්දක් දෙක මුන්නට ගමන් නැහැ. එතකොට අපි ඇත්තටම අසනිපිලි දුකේ දුක්ඛේ කියලා කියන දුකේ කලකිරෙනවා කියලා කියන්නේ ඇත්ත දැක්කොත් මෙච්චර කාලයක් කාම සංඥාවෙන් තමයි අපි ආවගෙන යන්නේ. අපිට පෙන්නලා තියෙන්නේ අර ලෝකේ අන්ධ බුද්ධිමේකට අන්තිම ජරාම වැටතර කැප ඇඳුමක් අඳලා ලෝකෙ තියෙන ලස්සන වැඳුමයි දැන් වාට අඳලා තියෙන්නේ අඳලා තින්නේ කියලා හිතාගෙන කිව්වහම එයා හරි මාන්නෙන් හිතාගෙන ඉන්නවා. ඒ වගේ අපි ඉතින් මට දරුවෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, මෙහෙම මෙහෙම කියලා අපි ඉතින් ආපු පොළොවට තඟල කුඩින් ඉන්නේ. ඒ මොකද මේ අවිද්‍යාව ඇතුළ ඇඳගෙන. නමුත් ඇත්ත දැක්කොත් කලකිරෙනවා කියන්නේ මෙච්චර දේවල් කියනවා කියන මම මගේ ජීවිතේ දසම මාසයක තුබට ගිහිලා නැහැ. නිදල නැහැ කියලා දැක්කොත් තමයි යා කලකිරෙන මේ අවිද්‍යාව දැනගන්න. මම එක උපමාවක් කියන්නම්. ඕගලන්ට හොඳට වීයක් හරි පොල්ලක් හරි අඳගෙන ගැහුවොත් දැන් ඒ වීයේ කයට වැදුණු නිසා වේදනාවක් දැනෙනවා නේද? හරි. ඕගොල්ලෝ ඒ වීය වැදුණු කාය ස්පර්ශයෙන්ම විදලා කායෙම විදලා තියෙනවා මිසක ඒ වී කැලේ විදලා තියෙනවා. වී කැලේ හරි පොළු කැලේ හරි කවදා හරි විදාක විදලා තියෙන්නේ. එහෙම ගත්තහම යම් යම් වස්තු එක එක හැඩතල වලට තියෙන එක එක වස්තු කායත ලැබීම නිසා කායෙම විදලා තියෙනවා මිසක කායත බැහැරින් කියන එකතු වස්තුවකවත් සැප හෝ දුක විදලා තියෙන්නේ. සැපක්වත් දුකක්වත් උපේක්ෂාවක්වත් ඉඳලා තියෙන්නේ එකම වස්තුවක්. එහෙනම් කොහොමද ඕගොල්ලන්ට තමන්ගේ ජීවිතේ පරිබාහිර අර වස්තුවෙන් සැපයි අර වස්තුව දුකයි ඒක හොඳයි ඒක නරකයි කියන වස්තු තියෙන්න පුළුවන් කායට පරිබාහිරද? නමුත් මේ ඇත්ත නොපෙන්න මේ සැපයාවේ මේ දීකැලේ මේ අන්තරකටන ධර්ම වේදනාවක් ඇති වෙනවා කියලා මනසින් ඇති කරපු කෙලෙසියකින් නෙමෙයි අපි බාහිර මැදින තියෙන කියලා බලන්නේ. තේරුම් මොකද කියන්නේ? මේ ජීවිතය අවුරුදු 50 නම් අවුරුදු 50 ඇතුළත කායයට පරිබාහිර එකදු මූලපතක වස්තුවක් විතරද කියලා බලන්න. තමන්ගේ කයම විතර තියෙනවා මේක. ඒ වගේ ඕගොල්ලෝ තමයි ස්පර්ශ ආයතනයි චක්කු සම්පස්සජා වේදනා කියුවට ඇස් ස්පර්ශ නිසා එන වේදනා විතර තියෙනවා මිසක ඕගොල්ලෝ මේ ඇහැ මුල් කාරණාව කරගෙන රූපයක සැපවත් දුකවත් උපේක්ෂා සහගත කිසිම වස්තුවක් රූපවල විතර නැහැ කිව්වෝ ඕගොල්ලෝ පිළිගන්නවද? මේ ස්පර්ශ ආයතන හයම ඕගොල්ලන්ට හිස්සුවා ශුන්‍යුවා හර රහිතුවා කියන තේරෙයි ඕගොල්ලන්ට මේ ජීවිතේ දැක්කොත්. ජීවිතේ කිසිම දවසක චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා කියන මේ වචන කියන්නේ ඇයි කතා කරනවා? මේකෙන් කියනවා බාහිර වස්තු විඳලා නැහැ කියන. ඔය දර්ශන දැක්කොත් තමයි ඔයගොල්ලෝ මේ කාමයේ කලකිරෙන්නේ. ඔය ඇත්ත නොදකින තා ඔයගොල්ලන්ට ලස්සන ලෝකයක් නැති. සැපදින්න පුළුවන් රූපතියි, දුක් විඳින්න පුළුවන් රූපතියි, සැපදින්න පුළුවන් ධර්මතියි, දුක් විඳින්න පුළුවන් ධර්මතියි. කිවොතේ තවපැත්තෙන් ගත්තොත් සම්මාදිට්ඨි කියලා කියන්නේ මෙන්න මේ ඇත්ත. බුද්ධජනක සම්මුතිය පහළ වුණත් නැත්නම් හැමදාම පැවතුණු පෞද්ගල අපේම ජීවිතවල පවතින නමුත් අපි නොදැක්ක නියම ඇත්ත. ඔන්න ඔය ඇත්ත දකින්ද මේ සියලුම කෙනෙක් ඕගොල්ලන්ටමයි කලකිරීම ඇති වෙන්නේ. රූප සද්ද පිළිපදව හබාගෙන වීකින් කඩාගෙන රූප එකතු කරපු ගතිය නතර වෙන්නේ එදාට. ওই රූප සංහව නතර වෙන්නේ සද්ද සංහව නතර වෙන්නේ මේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව රූපෙට බඳින වැරද්ද අත්‍යවශ්‍යමොත් විතරයි. පස්සපච්චය වේදනා කියන එක දැක්කොත් විතරමයි ඕගලන්ට මේ රූප සංහව සද්ද සංහව කියන්නේ නැති වෙන්නේ. ඒක මෙහෙම නැති වෙන්නේ. මට අහන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒකට. අපි එහෙම නැත්තම් අපි දන්නේ නැහැ ඉතින්. මේ ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉගෙනගෙන තාපකයෙන් ගත්තහම මොකද්ද? ලෝකේ උපද්දවගෙනයි පරිහරණය කරන්නේ කියන ටික දකින්න දැනට මනස ගන්න ඕනේ. ඒ සඳහා සීල සමාධි ප්‍රතිමේ සීලයක පිළිපද සමතකම තමයි හිතවලු නිදර්ශනා කරන මොකදද? සියලු දියක් දකින්නවා නෙමෙයි දැක්කුදේ කියන්නේ උපදවර්තනයි දකින්නේ කියන දන්න දකින්න කියලා තමයි. ওই මට්ටම දැක්කම ආව මට්ටම අතහැරෙනවා. ස්පර්ශ නිසා වේදනාව වෙනවා කියලා දැක්කොත් ඕගොල්ලන්ට අල්ලන්න එකම නිමිත්තක් ගන්න ස්පර්ශ ආයතන හරේ රූප සද්ද ගන්ධ රස පොට්ටංග ධම්ම කියන ඔන්න ඔය නිමිත්තිකම ඕගොල්ලන්ට කර්ම වෙන්නේ. මේ වේදනාව ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා කියන දැක්කොත් රූප සංස ගන්ධ රස පොට්ටක ධම්ම කියන ස්පර්ශායක හයදී පන්නනවා කියන එකම කාර්ය නිමිත්තක්වත් කර්ම වෙන්නේ. ස්පර්ශ නිරෝධී නෙමෙයි හැම වේදනාවකම අනිත්‍යකින් එහෙමත් නෙමෙයි සසදීය. පිළිතුරේ ප්‍රාර්ථනා කරනවා ලබන්නෝනේ වන්නේ දැන් උත්සාහයෙන් සාක්ෂාත් කරගන්න ඕනේ දෙයක්. නොලබෙනවා නෙමෙයි ලැබෙනවා. ජීවත් යන්න පුළුවන්. කළොත් වෙන දෙයක්. ඒ නිසා මේක නිවන විතරයි ජීවිතෝමද කියලන්නේ නෙවෙයි උත්සාහයෙන්ම ලැබෙන එක නෙවෙයි. ඒ නිසා හැම දිනාටම මේ ජීවිතයේදීම මේ ඇත්ත දකින්න දෙන්න එන්න පුළුවන්. මේ ජීවිත කතාවක් නෙවෙයි මේ දැන් ඕගලන්ට මනස විවර කරලා බලන්න විවෘත කරලා බලන්න විවර කරලා විවෘත කරලා හිත තැබුවොත් මේ දැන් ජීවිතේ මේක මොනතරම් ඇත්තද කියන දැකීමක් දෙන්න පුළුවන්. ඒ දැකීමම ඕගලන්ට බොහෝ කාලයක් හිතවල තියෙනවා. ඉතින් යතමනෙකුත් මේ තේරුම ටිකේනොත් යම් මුදල්මක් තියෙනවා නම් ඒ මුදල්ම ගෙවුණම තමයි. දැනුමක් උපන්නම උපන්නම තමයි. ඒක කවදාවත් නැති වෙන්නේ. ඉතින් ඒ නිසා එක කාරණාවක් මතක් කරනවා. ගැඹුරු වෙන්න පුළුවන්. ගැඹුරු ජීවිත කතා වෙන්න පුළුවන්. නැවත 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 කරනවා. ඒ ගැඹුරකට අපේ මනස හුරු වෙන ඒ හුරුව මේ ජීවිතයේ ඉන්නේ සසර දිවත් අදිනාල යන්නේ. ලෝකරා බුදුරේ මේ ජීවිතේ නියම බුදුජානකයන් තම පාරමොත් ගාථාවක උද්දේශය මතක් කරන්න විතරයි ඕනේ මේක මතක් කරනවා. ඉතින් ඒ වගේ වාර්තනා භාගියකවත් කියන නමුත් මම එච්චරවත් කියන්නේ නූතන බුදුජානක මහන්සියම පහළුණක් දෙන්නන්නේ උඹලා බාහිර නීකයන් බුදුයන් විඳලා නැහැ. උඹලා උඹලා කයනා විඳලා තියෙන මේ ටික බලපල්ල බලලා ස්පර්ශයෙන් උපන්න වේදනාව විපතබල කුඩු කැරියුන කියන සංඥාව අදාළන්නේ කියන එකයි කියන්නේ තාපත්තේ ගන්නා මේ ස්පර්ශ ආයතන හරි ඔය ටික නොදන්න නිසා නොපෙනෙන නිසා සමාධිය වෙනවා. මේ ස්පර්ශ ආයතන හරි ඇත්ත දෙහෙන්නට ගන්නන්නේ සමාධිය තියෙනවා. ඉතින් සමතකම තහනක් වඩලා විදර්ශනා කරලා මනු දෙක දුරු කරන්නේ දුරු කරන මේ ස්පර්ශ ආයතන හරි ඇත්ත දැකලා අමාත්‍ර චීත විමුක්ති ප්‍රඥා විමුක්ති විත්ත ධම්මෝ සාක්ෂාත් කරගෙන සියලු දුක අවසන් කරගන්න ඒ සඳහා මේ දේශනාව හේතු පාරමිතාවක් වේවා.